SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, මේ ලෝකේ කැරකෙන්නේ හරිම වේගයෙන්. ඉතින් ගෙවි යන සතියේ මේ ලෝකේ කැරකෙන විට මොනවද සිද්ධ වෙච්ච අලුත්ම සිදුවීම් කියලා හොයා බලන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ SBS සිංහල වැඩසටහනේ ලෝවටා විශේෂංගයෙන්. දැන් සුපුරුදු විදිහටම අපිත් සමග එකතු වෙනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් සුබෝදැසන කමල්.
ආයුබෝවන් මදුර.
හොඳයි, අපි පටන් ගමු ඊයේ දවසේ රාත්‍රියේ දකුණු ආසියාව උණුසුම් කරපු තවත් ප්‍රවෘත්තියකින්. ඒ තමයි පාකිස්තානයේ අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ්ගේ අගමැතිකම වැට උඩ තිබුණා. මේක නැතිවෙයිද තියේද නැතිවෙයිද තියේද කියලාවිල්ලා අවසානයේදී තීන්දුවක් හම්බුණා. මොකද්ද මේ කතාව සහ ඒ තීන්දුව පිළිබඳව අපි මුලින්ම අද දවසේ කතා බහ කරමු ලෝවටා විශේෂංගයෙන්.
මදුර, ඇත්තටම පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැමිණිල්ලක් විභාග කරමින් තිබුණා නවාස් ෂරීෆ්ගේ දරුවන් සම්බන්ධයෙන්. ඔහුගේ දරුවන් හතර දෙනාගෙන් තුන් දෙනෙක්ගේ නම් සඳහන් වුණා. අපිට මතකයි ගිය අවුරුද්දේ අර පැනමා පේපර්ස් කියලා පිටරටවල් වල තියෙන සමාගම් බිහි කරලා ඒ සමාගම් තුලින් මුදල් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් මොසෙක් ෆොන්සේකා කියන ඒ සමාගමේ ගනුදෙනු කරපු ඒ ලිපි ගොනු ඒවා මාධ්‍යයට එළිදක්වලා තිබුණා. ඒ පැනමා පේපර්ස් වල නම් සඳහන් වෙච්ච පිරිස අතර ඉන්නවා නවාස් ෂරීෆ්ගේ දරුවන් තුන්දෙනෙක්. ඒ විතර විශේෂයෙන්ම නවාස් ෂරීෆ්ට පස්සේ දේශපාලනමය වශයෙන් ඔහුගේ තනතුරට එන්න බලාපොරොත්තු වෙන මාරියම් ෂරීෆ් කියන ඔහුගේ දියණියත් මේ විදිහට විශාල මුදල් සම්භාරයක් ඇති බ්‍රිතාන්‍යයේ නිවාස මිලදී ගත්තයි කියලා මේ පැනමා පේපර්ස් වල සඳහන් වෙලා තිබුණා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ කරපු පරීක්ෂණයේදී හුඟක් අය බලාපොරොත්තු වුණා නවාස් ෂරීෆ්ට මේ මුදල් ලැබිච්ච ආකාරය පිළිබඳ, ඔහුගේ පවුලේ උදවියට මේ මුදල් ලැබිච්ච ආකාරය ඔප්පු කරගන්න බැරි වෙයි. ඒ තුලින් නවාස් ෂරීෆ්ගේ අගමැතිකම අහෝසි වෙන විදියට වැඩ සැලසෙයි කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව බෙදුණු තීන්දුවක් ලබා දුන්නා. විනිශ්චයකාරවරුන් දෙදෙනෙක් කියා සිටියා නවාස් ෂරීෆ් තනතුරෙන් ඉවත් කළ යුතුයි, ඔහුගේ පාලනය පිළිබඳ ප්‍රශ්න තියෙනවා, ඔහු වහාම තනතුරෙන් ඉවත් කරන්නට ඕනේ කියලා. නමුත් තවත් විනිශ්චයකාරවරුන් පස් දෙනෙක් කියා සිටියේ මේ කාරණේදී නවාස් ෂෙරීෆ්ගේ මුදල් උපයපු ආකාරය සහ ඔහු කොයි විදිහටද මේ මුදල් වියදම් කළේ කියන කාරණා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නට ඕනේ. ඒ සඳහා මාස දෙකක කාලය ලබා දෙන්නටත් ඕන. ඊට අමතරව මේ සඳහා ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණ යමුණා. ඉතින් ඒ අනුව නවාස් ෂරීෆ්ගේ දේශපාලන ජීවිත කාලය තව මාස දෙකකින් දික් කර ගැනීමට ඔහු සමත් වුණා. ඉතින් මේ මාස දෙක ඇතුළතදී දේශපාලනමය වශයෙන් පාකිස්තානයේ එක්තරා විදියකට අස්ථාවර භාවයක් ඇති වුණා කියලා කියන්න පුළුවන්. මොකද ඔහුට මේ මාස දෙක ඇතුළතදී ඔහුගේ දේශපාලන අනාගතය තීන්දු වෙනවා. ඒක ඊයේ රාත්‍රියේ නොවුනට තව මාස දෙකකින් ඒ කාරණාව සිද්ධ වීමට නියමිතයි.
හොඳයි අමල්, අපි ඊළඟට පොඩ්ඩක් කතාබහ කරමු බ්‍රිතාන්‍ය පිළිබඳව. බ්‍රිතාන්‍යයේ හදිස්සි මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ මේ සතියේ මැද භාගයේදී තමයි මේ ප්‍රවෘත්ති වාර්තා වුණේ. මොකද්ද මේකට ඇත්තටම හේතුව?
මොදුර, ඇත්තටම බ්‍රිතාන්‍ය තෙරේසා මේ අගමැතිනිය හැටියට වැඩ බාර ගන්න අවස්ථාවේදී ඇය බොහොම පැහැදිලිවම ප්‍රතිඥාවක් දීලා තිබුණා නියමිත කාලයට කලින් ඡන්දයක් පවත්වන්නේ නැහැ කියලා. මොකද මේ ජනමත විසරණයෙන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත්තු ඒ තීන්දුවෙන් පස්සේ හුඟක් අය බලාපොරොත්තු වුණා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අලුත් කරන්නට, එහෙම නැත්නම් මේ අලුත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා පාර්ලිමේන්තුව ඒ ජනමත විචාරණයේදී ප්‍රකාශ වෙච්ච කාරණය පිළිඹු වෙන ආකාරයට අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගන්න. මොකද දැනට තියෙන පාර්ලිමේන්තුවේ අතිබහුතරයක් මන්ත්‍රීවරු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවට විරුද්ධයි. ඒ කියන්නේ බ්‍රෙක්සිට් එකට විරුද්ධ මන්ත්‍රීවරු බහුතරයක් තමයි මේ දැනට තියෙන පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී කවුරුත් බලාපොරොත්තු වුණා අලුත් පාර්ලිමේන්තු මැතිවරණයකට යොමු වෙයි කියලා. නමුත් තෙරේසා මේ ඒ අවස්ථාවේදී එසේ නොවන බව බොහොම දැඩිවම ප්‍රකාශ කළා. නමුත් එකපාර්ට මේ කවුරුත් නොහිතන විදිහට ඇය මේ විදිහට මේ තීන්දුව අරගෙන තියෙන්නේ කුමන කාරණාවක් නිසාද කියලා දැන් නොයෙකුත් කතා බහ තියෙනවා. ඉතින් මෙතනින් ප්‍රධානම තැනක් අරගෙන තියෙන්නේ ඇය මේ විදිහට මැතිවරණයක් කැඳවලා තියෙන්නේ තමන්ගේ විපක්ෂය, ඒ කියන්නේ ජෙරමි කෝබින් විසින් දැනට මෙහෙවන ඒ ලේබර් පක්ෂයේ නායකත්වයේ ප්‍රශ්න නිසා සහ ලේබ පක්ෂයේ ඇත්තටම බෙදිච්ච අවස්ථාවක ඉතාමත්ම දුර්වල විපක්ෂයක් තියෙන අවස්ථාවක තමයි මේ විදිහට මේ මැතිවරණය කැඳවලා තියෙන්නේ. ඉතින් මේ මෙතනදී දැනට තියෙන ජනමත විමසුම් වලින් පෙනී යන ආකාරයට ඇයට හැකියාවක් තියෙයි කියලා විශ්වාසයක් තියෙනවා මේ ඉදිරි මැතිවරණයේදී ජූනි 8 වෙනිදාට තියන්නට සූදානම් කරලා තියෙන මේ මැතිවරණයේදී ඇයට දැනට පාර්ලිමේන්තුවේ තියෙන බහුතරයට වඩා වැඩි බහුතරයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවයි කියලා දැනට තෙරෙසා මේට තියෙන්නේ මේ ආසන 650ක් තියෙන මන්ත්‍රණ සභාවේ ආසන 17ක වගේ බහුතරයක් තියෙන්නේ. නමුත් මේ බහුතරය ඊට වඩා වැඩි කරගන්නට ඇයට හැකියාවක් ඇතියි කියන විශ්වාසය අනුව තමයි මේ විදිය හදීසි මැතිවරණයක් අවුරුදු 3කට කලින් කැඳවලා තියෙන්නේ. ඉතින් සිට් එක එහෙම නැත්නම් යුරෝපා සංගමෙන් වෙන්වීම එහෙම නැත්නම් මේ දික්කසාදයේදී යුරෝපා සංගමයත් සමග වඩා බලවත් විදිහට එහෙම නැත්නම් ඊට වඩා වැඩි ශක්තියක් ඇතිව ඒ සාකච්ඡා කරන්නට ඒ කටයුතු යුරෝපීය සංගමයත් එක්ක කරන්නට ඇයට වැඩි ශක්තියක් ලබා ගැනීමට වැඩි පාර්ලිමේන්තු බහුතරය වැඩි කර ගැනීමේ අරමුණෙන් මේක කළයි කියලා කියන. නමුත් මේ බ්‍රිතාන්‍ය දැන් සමහර විට මේ බ්‍රෙක්සිට් එක පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රධාන කාරණාවක් හැටියට ඉදිරිපත් වෙන්නට පුළුවන් කියලා විශ්වාසයකුත් තියෙනවා. ඒ කියන්නේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තු මැතිවරණය තවත් ජනමත විචාරණයක් වීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්න තවත් යුරෝපයේ කතාබහකට. යුරෝපයේ තවත් උණුසුම් කරන ප්‍රංශ ජනාධිපතිවරණය පිළිබඳව තමයි අපි දැන් කතාබහ කරන බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි වටේ ආරම්භ වීමට නියමිතයි මේ එළඹෙන ඉරිදා අප්‍රේල් මාසේ 23 වෙනිදා. අමල්, මොකක්ද අලුත්ම තත්ත්වය පිළිබඳව?
මෙතන මන්දර ඇත්තටම ප්‍රංශයේ මැදි ජනාධිපතිවරණයත් එක්තරා විදිහකට යුරෝපා සංගමයේ අනාගතය සමග එකතු වෙලා තියෙනවා කියලා කියන්නට පුළුවන්. මොකද බ්‍රිතාන්‍යයේ මේ ජනමත විචාරණයෙන් තීන්දුව කළා වගේ ඔවුන් යුරෝපා සංගමෙන් අයින් වෙන්නට ඕනේ කියලා මේ ප්‍රංශ මැතිවරණයේත් ජනාධිපතිවරණයේත් ප්‍රධානම කාරණාවක් හැටියට දැනට ඉස්මතු වෙලා තියෙන්නේ යුරෝපය සමග ඉන්නවාද නැද්ද කියන කාරණාව. ඉතින් මෙතන මේ වෙනකොට ප්‍රධාන වශයෙන්ම දක්ෂිණාංශික අපේක්ෂිකාවක් වන මරි ලෙපෙන් ඇය පොරොන්දුවක් ලබා දීලා තියෙනවා ඇය බලයට පත් වුණොත් ප්‍රංශය යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවයි කියලා. ඉතින් මේ වෙනකොට ඇය ඇත්තටම ඉදිරියෙන් සිටින අපේක්ෂිකාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. මොකද දක්ෂිණාංශික අපේක්ෂිකාවක් රට තුල එක්තරා විදිහකට මේ බ්‍රෙක්සිට් එක බ්‍රෙක්සිට් එකෙන් පස්සේ ප්‍රංශයත් මේ ආකාරයට යුරෝපා සංගමයෙන් ඉවත් වෙනට ඕනේ කියන ඒ මතය වෙන්දට වඩා ප්‍රචලිත වෙලා තියෙනවයි කියලා හැඟීමක් තියෙනවා. ඇත්තටම දැනට ප්‍රංශ ජාතිකයන්ගේ බහුතරයක් යුරෝපය සමග එකට ඉන්න ඕනේ කියලා විශ්වාස කළාට ඒ යුරෝපා සංගමෙන් ඉවත් වෙන්නට ඕනේ කියන සංඛ්‍යාවේ වැඩිවීමක් පෞගිය කාලෙදී දකින්නට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම රට තුල ඇති වෙලා තියෙන ත්‍රස්තවාදී ප්‍රහාර නිසා පහුගිය අවුරුදු 2 ඇතුළතදී ප්‍රංශයේ 200කට අධික පිරිසක් මේ ත්‍රස්තවා ප්‍රහාර වලින් මිය ගිහිලා තියෙනවා කියලා වාර්තාලා තියෙනවා. ඒ නිසා ජාතිවාදී ඒ එක්කම දක්ෂිණාංශික කොටස් වල බලය වැඩි වෙච්ච බවක් පෙනී ගිහිලා තියෙනවා මේ දැනට තියෙන ජනමත විචාරණ වලින්. ඉතින් මෙතනදී මරි ලෙපෙන් ඇත්තටම විශේෂයෙන්ම ඉදිරියෙන් සිටිනවයි කියලා කිව්වට මෙතන ප්‍රධාන අපේක්ෂකයන් 4 දෙනෙක් ඉන්න නිසා කිසිම අපේක්ෂකයෙකුට පළවෙනි වටේදී ඒ අවශ්‍ය 50% ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට හැකි වෙයිද කියන ප්‍රශ්නේ මතුවලා තියෙන නිසා බොහෝ දුරට මේ මැතිවරණයේ පළවෙනි වටේ වරුණාට පස්සේ ඉදිරියට එන පළවෙනි ප්‍රධාන අපේක්ෂකයන් 2 දෙනා අතර තවත් තරඟයක් කෙටි කාලයකදී පැවැත්වීමට නියමිතයි කියලා විශ්වාස කරනවා. මොකද කිසිම කෙනෙකුට පළවෙනි වටේදී බහුතරයක් ලබා ගැනීමට නොහැකි වෙන නිසා.
හොඳයි, අපි කතා බහ කරමින් සිටින්නේ AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග. ලෝකයේ ගෙවි යන සතියේ සිද්ධ වෙන උණුසුම් සිදුවීම් පිළිබඳව SBS සිංහල වැඩසටහනේ ලෝවට විශේෂංගෙන් අමල්, අපි ඊළඟට පොඩ්ඩක් අවධානය යොමු කරමු. වෙනිසියුලාවේ පැවැත්වුණා යෝධ ජනතා රැලියක්. මේක ඉතිහාසයේ දැවැන්තම ජනතා රැලිය විදිහට තමයි හැඳින්වෙන්නේ. බ්‍රහස්පතින්දා දවසේදී ඊයේ දවසේදී මේ රැලිය පැවැත්වුණා. ඒ රැලිය පැවැත්වුණේ කුමන කාරණා අරබයාද සහ මේ රැලියෙන් අනතුරුව සිද්ධ වෙච්ච පසු සිද්ධීන් පිළිබඳව අපි පොඩ්ඩක් කතා බහ කරමු.
මදර ඇතරම වෙනිසුලාවේ මේ වෙනකොට දිගින් දිගටම ආණ්ඩු විරෝධී මේ පෙළපාලි පැවැත්වලා තියෙනවා. මේක කරාකස් අගනුවර පමණක් නෙමෙයි, අනිකුත් නගරවලත් මේ වෙනකොට එක පැතිරලා තියෙනවා. මෙතන අපිට පෙන්න තියෙන ප්‍රධාන කාරණාව තමයි මේ සියලුම රැලිවල එහෙම නැත්නම් ආණ්ඩු විරෝධී රැලිවල ඔවුන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ ජනාධිපති නිකලස් මදුරෝ බලයෙන් පහ කිරීමයි. ඔහුගේ පාලන තන්ත්‍රයට විරුද්ධව විශේෂයෙන්ම රටේ ජනතාව බොහොම දැඩි ආර්ථික දුෂ්කරතාවට මුහුණ දෙන වාතාවරණයක් තුළ තමයි මේ විදිහට ජනතාව පාරට බහලා තියෙන්නේ. හැබැයි ඒකට සමගාමීව ජනාධිපතිවරයාත් ඔහුට තියෙන රටේ තියෙන පිළිගැනීම එහෙම නැත්නම් සහයෝගය කොයි ආකාරයේද කියලා පෙන්වන්නට උත්සාහ කරන විදිහේ තමන්ට විරුද්ධ දේශපාලන රැලි වලට අමතරව ඔහුත් මේ අවස්ථාවේදී රැස්වීම කැඳවලා තමන්ටත් සහයක් තියෙනවා කියලා ප්‍රදර්ශනය කරන්න උත්සාහ කළා තියෙනවා. ඉතින් මේ කාරණාව නිසා මේ දෙපිරිස අතර නොයෙකුත් ස්ථානවල ගැටුම් ඇති වෙලා තියෙනවා. ඉතින් පෞගිය රැලි දෙකේදී වාර්තා වෙලා තියෙනවා යටත් පිරිසෙන් 3 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වුණයි කියලා. විපක්ෂයේ පුද්ගලයන් 2 දෙනෙකුත් ඒ වගේම හමුදා නිලධාරියෙකුත් ජීවිතක්ෂයට පත් වුණයි කියලා මේ ගැටීම් වලදී. නමුත් ඊට අමතරව අපි ගත්තොත් පහුගිය සතිය පුරාම බැලුවොත් 7 දෙනෙක් 8 දෙනෙක් විතර මේ වෙනකොට දැනටමත් ජීවිතක්ෂයට පත් වුණයි කියලා. ඉතින් මෙතනදී මේ ප්‍රහාර වලින් සහ මේ රට දිගින් දිගටම මේ පැවැත්වෙන විපක්ෂ රැලි නිසා රට දැන් ඇත්තටම අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙලා ප්‍රතිවරණයක්කට නැවත යොමු වීමේ ඒ බලකිරීම දිගින් දිගටම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපිට දකින්නට තියෙන්නේ මේ ප්‍රශ්නේදී ඒ අසල්වාසී රටවලුත් දැන් මේ වෙනකොට මදුරෝ ජනාධිපතිවරයාට යම් කිසි විදිහකට බලපෑමක් කරලා තියෙනවා. මේ රටේ අස්ථාවරභාවය නැති කරන්නට නම් ක්ෂණිකව ඉක්මනින් ප්‍රතිවරණයකට යෑමේ අවශ්‍යතාවය තියෙනවා කියලා.
හොඳයි, වෙනසියුලාවේ ලෝකයේ දැවැන්තම ජනරැලිය පිළිබඳව අපි කතාබහ කරනකොට අපිට අමතක කරන්නට බෑ ඇමරිකාව ලෝකයේ දැවැන්තම බෝම්බේ හෙළුව ඇෆ්ගනිස්තානයට. මේක හඳුන්වනවා ඉංග්‍රීසියෙන් මදර් ඔෆ් ඕල් බෝම්බ්ස්, එහෙම නැත්නම් සියලු බෝම්බවල මව් බෝම්බේ විදිහට තමයි මේ බෝම්බේ හඳුන්වන්නේ. අමල් මේ සිද්ධිය ගැනත් අපි පොඩ්ඩක් කතාබහ කරමු අද දවසේදී.
මේ මදුර මේ ඇෆ්ගනිස්තානයේ මේ නංගහාර් ප්‍රාන්තයේ මේ විදිහට මේ බෝම්බේ හෙළන්නේ IS සංවිධානයට විරුද්ධවයි කියලා තමයි ඇමරිකාව ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ තරම් විශාල බෝම්බයක් ඇත්තටම යුද පිටියක අත්දා බැලීමක් හැටියට නම් කරන්නත් පුළුවන්. ඇත්තටම ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති කරසායි මේක ඇත්තට විවේචනය කරලා තියෙනවා. තමන්ගේ රට ඇමරිකාවේ යුද පරීක්ෂණාගාරයක් හැටියට පාවිච්චි කළයි කියලා, මේ බෝම්බේ අත්හදා බැලීමක් කළයි කියලා. ඒ කෙසේ වෙතත් මදුර මේ වෙනකොට ඇමරිකාව නම් ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ප්‍රහාරය ඉතාමත් සාර්ථකයි, මේකෙන් IS සංවිධානයේ සමාජිකයන් 95ක් විතර ජීවිතක්ෂයට පත් වුණයි කියලා ඔවුන් විශ්වාස කරනවායි කියලා. මේ බෝම්බේ විශේෂත්වය තමයි ඒකේ තියෙන අති විශාල ඒ පිපිරීමේ ප්‍රමාණය. අතරම ටොන් 11ක් විතර ආසන ප්‍රමාණයක පුපුරණතාවය මෙතනදී භාවිතා කළා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ විශාල ප්‍රදේශයක විශේෂයෙන්ම මේ කඳු ප්‍රදේශවල එහෙම නැත්නම් මේ කේව්ස් අපි කියන ගුහා ඇතුලේ ඉන්න පුද්ගලයන්ට විරුද්ධ එරෙහිව මේ බෝම්බේ පාවිච්චි කළා කියලා. මොකද IS සංවිධානය බොහොම සාර්ථකව ඇෆ්ගනිස්තානයේ තියෙන මේ කඳු වැටිවල තියෙන ගුහා ඇතුලේ ඉඳලා තමන්ගේ ඒ මෙහෙයුම් දියත් කළ ඔවුන්ගේ ආරක්ෂිත ස්ථාන හැටියට ඒවා නම් කරගෙන තිබුණේ. ඒවට උඩින් බෝම්බ හෙළුවත් ඒ ඇතුලේ තියෙන ගුහාවල ඉන්න පුද්ගලයන්ට එවයින් කිසිම හානියක් නොවනයි කියලා තමයි මීට කලින් වාර්තා වුණේ. නමුත් මේ අලුතෙන් පාවිච්චි කරපු බෝම්බේ නිසා ඒ මුළු ප්‍රදේශයේම සුන්නත් දූවිලි වෙලා ගියා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒ කාරණාව නිසා IS සංවිධානයට එරෙහිව දැනට කරලා තියෙන ලොකුම බෝම්බ තනි බෝම්බ ප්‍රහාරය හැටියට මේක ඇමරිකාව හඳුන්වලා දෙන ඒකේ සාර්ථකත්වය පිළිබඳ ඔවුන් ප්‍රකාශ කළාට අපිට ඇෆ්ගනිස්තානයෙන් දැනගන්න තියෙන මේ වෙනකොට ඒ ප්‍රදේශය ජනමාධ්‍යවේදීන්ට හැම යන්න බැරි විදියට ඔවුන් ඒක ආවරණය කරලා තියෙනවා. නමුත් භූමියේ ඇමරිකානු බටපිරිස් ඇමරිකානු ඒ විශේෂඥයන් මේ වෙනකොට ඒ පිළිබඳ ඒ බෝම්බ ප්‍රහාරයෙන් වෙච්ච හානිය පිළිබඳ අගෙයිමක් එම පරීක්ෂණයක් කරමින් ඉන්නවයි කියලා.
හොඳ, අපි ලෝවට විශේෂංගෙන් අද දවසේ අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇමරිකාව සහ උතුරු කොරියාව අතර ඇති වෙලා තියෙන මේ සීතල යුද්ධය පිළිබඳව. නැවත වතාවක් උතුරු කොරියාවේ හිතුවක්කාර තීරණ සහ හිතුවක්කාර ප්‍රකාශ නිකුත් කළ තියෙන ඇමරිකාට විරුද්ධව. අමල්, අපි ඒ පිළිබඳව අවසාන වශයෙන් කතා බහ කරමු.
ඔව්, ඇත්තටම උතුරු කොරියාව සම්බන්ධයෙන් මතර ප්‍රශ්න වෙලා තියෙන්නේ උතුරු කොරියාවේ ජනාධිපතිවරයා ඔහු තමන්ගේ රටට න්‍යෂ්ටිකාරියක් ලබා ගැනීමේ අරමුණින් දිගින් දිගටම මේ න්‍යෂ්ටික අත්හදා බැලීම් කරනවයි කියන කාරණාව සම්බන්ධයෙන් ඇමරිකාව ඔවුන්ට නොයෙකුත් අවස්ථාවල අනතුරු රැඟවීම් කළා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම මීට කලින් ඇමරිකාව ගත්ත තීන්දුවට වඩා වෙනස් විදිහකට ඇමරිකාව උතුරු කොරියාව සම්බන්ධයෙන් ඍජු හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවධානමක් තියෙනවා කියන එක ඒ කාරණාව සන්නිවේදනය කරන්නට ඇමරිකාවේ යුද නාවික හමුදා බලෑණියක් විශාල බලෑණියක් මේ ප්‍රදේශයට උතුරු කොරියාව තියෙන ඒ ප්‍රදේශයට යවුවයි කියලා දැන් දින 10කට විතර කලින් ප්‍රකාශයට පත් කළා තිබුණා. එතකොට මේ වෙනකොට ඒ යාත්‍රා උතුරු කොරියාව කිට්ටුවට පැමිණෙලයි කියලා. නමුත් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කාරණාව කියන අවස්ථාවේදී දැන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ නාවික බලයනිය උතුරු කොරියාවට යවුවයි කියපු අවස්ථාවේ ඇත්තටම ඒ නාවික බලයනිය කාල් වින්සන් කියන ඒ ගුවන්යානා රැගෙන යන්න පුළුවන් මේ එයාක්‍රාෆ්ට් කැරියර් එක ඒ අවස්ථාවේදී ඇත්තටම ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් හිටියයි කියලා කියනවා. ඒ මේ යාත්‍රාව ඇමරිකානු බටපිරිස් සහ ඒ ගුවන්යානා රැගෙන ඔස්ට්‍රේලියාව දෙසට ඇත්තට ගමන් කරේ. ඊට පසුව තමයි මේ දින කීපයකට ඇත්තටම මේ දින කීපයකට කලින් ඔවුන් නැවතත් ඒ ගමන් මාර්ගය අංශක 180 කින් වෙනස් කරලා ආයමත් උතුරු දිශාවට, ඒ කියන්නේ කොරියාව දිශාවට ගමන් කරන්න කියලා. කෙසේ වෙතත් ඇමරිකාව තමන්ගේ ඒ යුදමය කාරණා පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප්ත් ඒ වගේම ඇමරිකාවේ නාවික හමුදාවත් කරපු ප්‍රකාශ සමහරලාට පරස්පර විරෝධී නිසා ඇතරම හරියටම හිතාගන්න අමාරුයි කොයි විදිය මොන පියවරක් ඩොනල්ඩ් ට්‍රම්ප් ගණයිද කියලා. මොකද අපි මීට කලින් දැක්ක සිරියාව සම්බන්ධයෙන්ුත් අෆ්ගනිස්තානය සම්බන්ධයෙන්ුත් ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිම පැකිලීමක් නැතුව යුද බලය පාවිච්චි කළා තියෙනවා. ඉතින් මේ වෙනකොට කොරියානු අර්ධද්වීපයේ ඉතාමත්ම ලොකු අස්ථාවර භාවයක් ඇති වෙලා තියෙනවා. මේ ඇමරිකාව ප්‍රහාරයක් එල්ල කරයිද නැද්ද කියලා. ඉතින් ඒ අතරතුරේ දැන් ඇමරිකාව සෑම අවුරුද්දකම පවත්වන දකුණු කොරියාව සමග පවත්වන යුද මෙහෙයුම් ඒකත් ආරම්භ කළා තියෙනවා. ඉතින් ඒකත් ඇත්තටම උතුරු කොරියාවට එක්තරා විදිහකට අනතුරු ඇඟවීමක්, විශාල ඇමරිකානු බලඇණියක් මේ වෙනකොට දකුණු කොරියාවත් එක්කලා ඒ යුද මෙහෙයුම් යුද පුහුණු වීම ආරම්භ කිරීම. ඉතින් ඕනෑම අවස්ථාවක කොරියානු අර්ධද්වීපයේ ගැටීම් ඇති වෙන ඒ ප්‍රවණතාවය තියෙනවයි කියන ඒ බිය දැන් නැති වෙලා තියෙනවා. මේ ඇමරිකාව ගත්තු ක්‍රියාමාර්ග නිසාත් ඒ එක්කම උතුරු කොරියාවත් බොහොම දැඩිව ඇමරිකානු ප්‍රහාරයකට මුහුණ දීමට තමා සූදානම් කියලා ඒ දැඩි ස්ථාවරේ ඔවුනුත් ඉන්නවා. ඉතින් මේ විදිහට මේ දෙපාර්ශවය අරගෙන තියෙන ක්‍රියාමාර්ග නිසා කොයි වෙලාවේ හෝ කොරියානු අර්ධද්වීපයේ යුදමය තත්ත්වයක් ඇති වෙයිද කියන ඒ බිය දැන් ඇති වෙලා තියෙනවා.
හොඳයි, අපි ඒ සමගින් අද දවසේ දේශපාලන සිංහල වැඩසටහනේ ලෝවට විශේෂාංගේ නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග කතා බහට එකතුනේ සුපුරුදු විදිහට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ඔබට බොහොමත්ම ස්තුතියි අමල්. ලබන සතියේ නැවත හමු වෙමු. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
අයබෝන් මදුර.